ආයුබෝවන්. රුහුණු ගුරු ගෙදර. අද රුහුණු ගුරු ගෙදර අධ්‍යාපන විකාශනයේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය හඳුන්වා දෙන්න මම මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සිරිල් ගොඩවෙලගේ. අද අපගේ මාතෘකාව වන්නේ සංනිවේදනයේ මූලික කාර්යයන්. ඒ අනුව අපි අද සාකච්ඡා කරනවා සංනිවේදනයේ ඇති මූලික කාර්යයන් හෙවත් අරමුණු පිළිබඳව. හොඳයි, සංනිවේදනයේ මූලික කාර්යයන්, එම නැත්තං සංනිවේදනයේ මූලික අරමුණු මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපිට හඳුනා ගන්න පුළුවන් මූලික අරමුණු හතක් පිළිබඳව. ඒ අනුව අපි සංනිවේදනය සිදු කිරීමේදී එම මූලික අරමුණු හත, නැත්නම් මූලික කාර්යයන් හත මොනවාද කියලා විමසා බලමු. පළවෙනි කාරණාව තමයි සංනිවේදනය මගින් තොරතුරු සැපයීම. එතකොට තොරතුරු සම්පාදන කාර්ය. පළවෙනි කාර්ය තොරතුරු සම්පාදන කාර්ය. දෙක, අධ්‍යාපනය ලබා දීම. ඒකට අපි කියන උපදෙස් ලබා දීම, නැත්තම් දැනුම ලබා දීම. තුන්වෙනි කාරණාව විනෝදාස්වාදය ලබා දීම. විනෝදය ලබා දීම. හතරවෙනි කාරණාව පෙළඹ වීම. පස්වෙනි කාරණාව සමාජානු යෝජනය. හයවෙනි කාරණාව සංවාද හා සාකච්ඡා පැවැත්වීම. හත්වෙනි කාරණාව සංස්කෘතික ප්‍රගමනය. හොඳයි, මෙන්න මේ කාරණා පිළිබඳව දරුවන් වෙන්වෙන්ව හඳුනා ගැනීම අතිශය වැදගත් වෙනවා. එතකොට අපි කල්පනා කරමු පළවෙනි කාර්ය, එම නැත්තං පළවෙනි අරමුණු. පළවෙනි කාර්ය වන්නේ සංනිවේදනය මගින් තොරතුරු සම්පාදනය කිරීම. එතකොට අපි දන්නවා ආරම්භක මානවයාගේ සිට වර්තමානයේ මානවයා දක්වා සෑම කෙනෙක්ම සංනිවේදනය කරේ තොරතුරු. එතකොට අපිට මේ තොරතුරු විවිධාකාරයෙන් වැදගත් වෙනවා. එතකොට අපි තොරතුරු ගන්නවා විවිධ වැදගත් දේ සම්බන්ධයෙන්. අපේ ජීවිතයට අවශ්‍ය තොරතුරු, අපේ දැනුමට අවශ්‍ය තොරතුරු, අපේ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු, අපේ කාර්යයන් සංවිධානය කර ගැනීමට අවශ්‍ය තොරතුරු. එතකොට නූතන සමාජය අපි සලකන්නේ තොරතුරු සමාජයක් කියලා. ඒ නිසා මේ තොරතුරු සමාජයත් එක්ක අද ගොඩනැගෙනවා නව දැනුම් සමාජයක්. ඒක නිසා අපිට නිරන්තරයෙන්ම තොරතුරු අවශ්‍ය වෙනවා. දැන් අපි නිවසේ ඉන්නකොට අපට අවට පරිසරය පිළිබඳ තොරතුරු අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අසල්වාසීන් කවුද, අපිට සම්බන්ධ රජයේ නිලධාරීන් කවුද, අපේ ආගමික සම්බන්ධතා තියෙන තොරතුරු මොනවද, ඒ කියන අපේ වටපිටාව පිළිබඳව අපිට තොරතුරු අවශ්‍ය වෙනවා. ඒ අනුව අපේ පාරේ නම දන්නවා, ග්‍රාම සේවක කොට්ටාසය දන්නවා, ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය දන්නවා. මේ වගේ තොරතුරු ටිකක් අපිට තියෙනවා. ඒ අපේ වටපිටාවේ තොරතුරු. ඒවා අපි සංනිවේදනය කරනවා. ඊගාවට තවත් සමහර අය, දරුවෝ නෑදෑයෝ පිළිබඳ තොරතුරු, හිතවතුන් පිළිබඳ තොරතුරු, එහෙම තොරතුරු හොයාගන්නවා. එතකොට අපිට මේ තොරතුරු අවශ්‍ය වෙන්නේ, දැන් අපි කිව්වා ඉස්සෙල්ලා අපිට ජීවත් වෙන්න තොරතුරු අවශ්‍ය වෙනවා, අපිට තීරණ ගන්න තොරතුරු අවශ්‍ය වෙනවා, වැඩියෙන්ම අපිට තොරතුරු අවශ්‍ය වෙනවා ඔබ දන්නවා කුතුහලය සංසිඳුවා ගන්න. එතකොට ආදි මානවයාගේ සිට අද දක්වාම අපිට කුතුහලය සෑම පුජ්‍යලයකටම තියෙනවා. සතුන් පිළිබඳව, පරිසරය පිළිබඳව, කාලගුණය පිළිබඳව, දේශගුණය පිළිබඳව, එහෙම නැත්නම් වෙනත් පුජ්‍යලයන් පිළිබඳව, වෙනත් සංස්කෘතීන් පිළිබඳව අපිට කුතුහලයක් තියෙනවා. එතකොට මෙන්න මේ කුතුහලය සංසිඳුව ගන්නත් අපිට තොරතුරු අවශ්‍ය වෙනවා. ඊට අමතරව අපි දන්නවා අපි ඉගෙන ගන්න දරුවෝ විදියට අපිට තොරතුරු අවශ්‍ය වෙනවා. අපි සාමාන්‍ය පෙළ විභාගය කරන් පස්සේදී උසස් පෙළට මොනවාද කරන්නේ? උසස් පෙළ විභාගය සඳහා මොනවද කරන්නේ? ඒකට අපිට තොරතුරු අවශ්‍ය වෙනවා. මම යන්නේ කුමන විශ්වවිද්‍යාලයකටද? ඒතර විශ්වවිද්‍යාල පිළිබඳව ඒකේ පාඨමාලා පිළිබඳ තොරතුරු අවශ්‍ය වෙනවා. මං අනාගත කරන රැකියාව කුමක්ද? ඒ පිළිබඳ තොරතුරු අවශ්‍ය වෙනවා. ඒතර ඒක නිසා මේ තොරතුරු සම්පාදනය කියන එක විවිධ පුජ්‍යලයන්ට විවිධාකාරයෙන් අවශ්‍ය වෙනවා. මේ තොරතුරු සම්පාදන කාර්යය, මේ තොරතුරු කියන එක අද වාණිජ පරමාර්ථයෙන් ගොඩනැගෙන දෙයක්. ඒ නිසා දැන් අපි දන්නවා තොරතුරු තාක්ෂණයක් දියුණු වෙලා තියෙනවා. මේ තොරතුරු තාක්ෂණය සමග නවීන ලෝකය නවීකරණය වෙලා තියෙනවා. වර්තමාන මේ ඩිජිටල් ලෝකයේ සංඛ්‍යාංකකරණයට ලක්වෙච්ච ලෝකයේ ප්‍රධාන සංරචකය බවට පත් වෙලා තියෙන්නේ තොරතුරු. ඒක නිසා මේ තොරතුරු වැඩිපුරම අත්පත් කරගත්ත පුද්ගලයෝ, තොරතුරු වැඩිපුර අයත් කරගත්ත සමාජ, තොරතුරු අත්පත් කරගත්ත රටවල් ලෝකයේ බලය, දැනුම, වෙළඳපොළ සියල්ල අත්පත් කරගෙන තියෙනවා. ඒක නිසා අපිට අද සාමාන්‍ය සංනිවේදනයකින් තොරතුරු ලැබෙනවා, ඒ වගේම ජන සංනිවේදන මාධ්‍යයන්ගෙන් තොරතුරු ලැබෙනවා. වර්තමානයේදී අන්තර්ජාලය ඔස්සේ, නව මාධ්‍ය ඔස්සේ, සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු ලැබෙනවා. මේ තොරතුරු අපිට විධිමත් ආකාරයෙන් මෙන්ම අවිධිමත් ආකාරයෙන්ුත් අපි ලබා ගන්නවා. අපිට අවිධිමත් ආකාරයෙන් තොරතුරු ලැබෙන්නේ කටකතා, ඕපදූප, කැලෑපත්තර ආදී. එතකොට දැන් අද Facebook වගේ සමාජ මාධ්‍ය ගත්තත් අපිට ලැබෙන සමහර තොරතුරු ඒවා අවිධිමත් ආකාරයෙන් ලැබෙන තොරතුරු. එතකොට කාලගුණය පිළිබඳ තොරතුරු, දේශගුණය පිළිබඳ තොරතුරු, දේශපාලනය පිළිබඳ තොරතුරු, මෙන්න මේ වගේ තොරතුරු වලින් අප සන්නද්ධ වුණන් පස්සේ අපිට අපේ කාර්යයන් පහසුවෙන් ඉෂ්ට කරගන්න පුළුවන්. දැන් අපි දන්න උදාහරණයක් විදියට දැන් ආපදා කියන දේවල් අපිට වළක්වන්න අමාරුයි. හැබැයි අපිට තොරතුරු ලැබුණාන් පස්සේ මේ ආපදාවල් කියන දේවල් කළමනාකරණය කරගන්න පුළුවන්. ඒක නිසා මේ තොරතුරු සම්පාදනය සංනිවේදනයේ ප්‍රමුඛ කාර්යයක් වෙලා තියෙනවා. දෙවෙනි කාරණාව තමයි අධ්‍යාපනය ලබා දීම. ඇත්ත වශයෙන්ම සංනිවේදනයේ එක කාර්යයක් අධ්‍යාපනය සහ දැනුම කියන එක දැන් ජනමාධ්‍ය ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ මේ අධ්‍යාපන කාර්යය ඵලදායි කර ගැනීම සඳහා. එතකොට දැනුම ලබා දීම සංනිවේදනයේ මූලික පරමාර්ථයක්. එතකොට ඒ දැනුම අපිට පාසලෙන් ලැබෙනවා, සමාජයෙන් ලැබෙනවා, ආගමෙන් ලැබෙනවා, ජනමාධ්‍යයන්ගෙන් ලැබෙනවා, විවිධාකාරයෙන් ලැබෙනවා. අපි ජනමාධ්‍යයෙන් අපිට අධ්‍යාපනය ලැබෙනවා. දැන් ප්‍රවෘත්ති බැලුවත් තොරතුරුත් එක්ක අපිට දැනුමක් එනවා. ටෙලිනාට්‍යයක් නැරඹුවත් ඒකෙත් අපිට ජීවිතය පිළිබඳව දැනුමක් ලැබෙනවා. ඊළඟට පුවත්පතක තියෙන ලිපි. ඒ ආශ්‍රය කරගෙන අපිට දැනුමක් ලැබෙනවා. එතකොට අධ්‍යාපනික වැඩසටහන්. ඒ තුලින් අපිට දැනුමක් ලැබෙනවා. එහෙම නැත්නම් ඉවුම් පිහුම් පිළිබඳ වැඩසටහන්. එතකොට උයන පිහන ආදී පිළිබඳ දැනුමක් ලැබෙනවා. ක්‍රීඩා වැඩසටහන්. ක්‍රීඩාව පිළිබඳව අපිට දැනුමක් ලැබෙනවා. ඒ නිසා ජනමාධ්‍ය සන්නිවේදනයේ ප්‍රමුඛ කාර්යයක් වෙනවා දැනුම අධ්‍යාපනය ලබා දීම. ඒ වගේම මේකේ තව එක කොටසක් තමයි උපදෙස් ලබා දීම. විවිධ කාර්යයන් සඳහා අපිට උපදෙස් ලබා දෙනවා. අපේ ජීවිතය ශක්තිමත් කර ගැනීම සඳහා අපිට ජනමාධ්‍ය උපදෙස් ලබා දෙනවා. එතකොට උපදෙස් ලබා දීම, දැනුම ලබා දීම ඔය අධ්‍යාපනයේ කාර්යභාරයක් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි සන්නිවේදනය කියලා කියන්නේ කතා කරනවා, ලියනවා, අහනවා, බලනවා, නටනවා, විඳිනවා, මේ හැම එකක්ම සන්නිවේදන. එතකොට අපි ගීතයක් රස විඳත් ඒ ගීතය රස විඳීම ඇතුළේ අපිට අධ්‍යාපනයක් දැනුමක් ලැබෙනවා. එතකොට මේ අධ්‍යාපනය කියලා කියන්නේ ශාස්ත්‍රීය වශයෙන් විෂය මාලාවක් යටතේ පොතේ දැනුම පමණක් නෙවෙයි. මේ ලෝකය පිළිබඳව අපි ලබා ගන්නා වූ දැනුම. එතකොට සන්නිවේදනය, එතකොට ඔය දෙවෙනි කාරණාව තමයි අධ්‍යාපනය ලබා දීම. තුන්වෙනි කාරණාව, ඔබ දන්නවා අපි අද දවසේ වැඩියෙන්ම ජනමාධ්‍ය ඇසුරු කරන්නේ විනෝදාස්වාදය ලබා ගන්න. එතකොට ජනමාධ්‍ය විතරක් නෙවෙයි, සන්නිවේදනයේ සෑම කාර්යයක් තුලම අපිට විනෝදාස්වාදය ලබා දීම අත්‍යවශ්‍යයි. සන්නිවේදනය සමග විනෝදය එකට එකතුනම් පස්සේ අපේ සන්නිවේදනය ඵලදායි වෙනවා. එතකොට අපි දන්නවා පුජ්‍යලයාගේ මානසිකත්වය යහපත්ව පවත්වාගෙන යාම සඳහා පුජ්‍යලයාට ප්‍රබෝධයක් අවශ්‍ය වෙනවා. දැන් මේ දවස්වල අපි ඒකාකාරී ජීවිතයක් ගත කරනකොට, ගෙවල් වලට කොටු වෙලා ඉන්නකොට, ඒ ඉඳීම වෙනස් කරන්නේ අපිට මේ සන්නිවේදනයෙන් ලැබෙන විනෝදය ඔස්සේ. එතකොට විවේකය, විනෝදය, හාස්‍ය අපේ ජීවිතවලට අත්‍යවශ්‍යයි. එහෙම නොවුනොත් එහෙම අපි කෘතිම පුජ්‍යලය බවට පත් වෙනවා. අපි සතුන් වගේ වෙනවා. සමහරක් ලාට අපි දන්නේ නැතුව ඇති, සතුනුත් විනෝදයට සෙල්ලම් කරන ඒවා එහෙම කරනව ඇති. හැබැයි ඒගොල්ලන්ට අර සැහැල්ලුව තියෙනවා. අපිට වඩා ලොකු, අපිට වගේ ලොකු බලාපොරොත්තු නැහැ. එතකොට මෙන්න මේවා අපි සංවිධානාත්මකව ලබා දීම ජන සන්නිවේදනයේ සන්නිවේදනයේ කාර්යය. උදාහරණයක් විදියට නාට්‍යයක් පෙන්වීම, ටෙලි නාට්‍යයක් ඉදිරිපත් කිරීම, ගීතයක් ඉදිරිපත් කිරීම, සංගීත සම්දර්ශනයක් සංවිධානය කිරීම, මේවා හරි සංවිධානාත්මකව සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ විනෝදය ලබා දීම ගුවන් විදුලියෙන් එක ආකාරයකට, රූපවාහිනියෙන් තව ආකාරයකට, පුවත්පතෙන් තව ආකාරයකට, නව මාධ්‍යයන්ගෙන් තව ආකාරයකට සිද්ධ වෙනවා. ඉස්සර කාලේ අපිට මේ විනෝදය ලබා දෙන්න සන්නිවේදනය කරේ අපේ වැඩිහිටියෝ. ඒගොල්ලෝ සඳහා අපිට කතාන්තර කියලා දුන්නා. සුරංගනා කතා කියලා දුන්නා. ඒවා හරි වැදගත්. දැන් අපිට මේ සුරංගනා කතා කවුරුවත් කියලා දෙන්නේ නැහැ. කුඩා දරුවෙක් සුරංගනා කතාවක් ඇහුවොත් ඔහු ඉන් ලබන ඵලය අතිමහත් වෙනවා. එතකොට එයා බලනවා ඒ සුරංගනා ලෝකය නිර්මාණය කරන්න. සුරංගනා ලෝකේ තිබිච්ච මල්වත්ත වගේ මල්වත්තක් තමන්ගේ ගෙදර හදාගන්න. දිව්‍ය මාලිගා වගේ ගෙයක් තමන්ට හදාගන්න. තමන් දෙවියෙක් වගේ ඉන්න. අර සුරංගනාවියක් වගේ ඉන්න. ඒගොල්ලන්ට අර ආකල්පයක් ඇති වෙන්නේ අර විනෝදයට අහපු කතා එක්ක. අපිට මතකයි මේ බුදුගුණ ලංකාරයේ තියෙනවා මේ ඉන්නවා ලිච්ඡවී කියලා රජවරු. දැන් ලිච්ඡවී කියන රජවරු හරියට දෙවියෝ වගේ. ලිච්ඡවි දෙවියන් වගේ සමක් තියෙන අයට තමයි ලිච්ඡවී කියලා කියන්නේ. එතකොට හැබැයි මේ දෙවියෝ වගේ සමක් තියෙන ලිච්ඡවීන් දිව්‍ය ලෝකේ ගැන හුඟක් අහලා තිබුණා. අපි දන්නවා බුදුගුණ ලංකාරේ තියෙනවා සගසිරි අසාලා කලයුරු නොයකසාලා සිරින්සු විසාලා පවර නුවරෙක් වී විසාලා. අර ලිච්ඡවි රජදරුවෝ දිව්‍ය ලෝකේ ගැන අහලා ඒ වගේ ශාලාවල් කරලා විශාලා මහනුවර ගොඩනැගුවා කියන එක තියෙනවා. එතකොට දැන් මේ මම කියන්නේ සුරංගනා කතා ඒවා විනෝදයට ඇහුවත් ඒ වගේ ලෝකයක් අපිට ගොඩනගා ගන්න පැරණි වැඩිහිටියෝ කතන්දර කියලා දුන්නා. ඒකෙන් අපි විනෝදයක් ලබා ගත්තා. ඊළඟ හතරවෙනි කාරණාව තමයි පෙළඹ වීම. ඊතර සංනිවේදනයේදී විවිධ දේවල් සඳහා අපි පොළඹවණු. යහපත් දේවල් වලට පොළඹවණු. සමහරක් වෙලාවට අයහපත් දේවල් වලට පොළඹවණු. දැන් ජන සංනිවේදනය ගත්තහම දැන් අපි නවීකරණ සමාජයකට පොළඹවණු. ක්‍රීඩා කරන්න පොළඹවණු. නාට්‍යයක් බැලීම, ආහාර ගැනීම. දැන් මේ හැම එකම අපිට පෙළඹවීමේ ක්‍රියාවලියක් තියෙනවා. ලස්සන ඇඳුම් අඳින්න, ලස්සන ගෙවල් නිර්මාණය කරගන්න, නවීන සමාජයක සමාජිකව වෙන්න පොළඹවන. එතකොට මේ පෙළඹවීම අපිට හොඳ පැත්තෙන් වුණොත් එහෙම අපි අධ්‍යාපනයට පොළඹවන්න පුළුවන්. හොඳ වෙළඳපොළක් දියුණු කරගන්න පොළඹවන්න පුළුවන්. හොඳ ව්‍යවසායකයෙක් වෙන්න පොළඹවන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒ වගේම නරක පැත්තටත් පෙළඹවීමක් සිද්ධ වෙනවා. ප්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන්න පුළුවන්. ලිංගිකත්වය සඳහා පොළඹවන්න පුළුවන්. අර අසංවේදී භාවයන් නැති කිරීම සඳහා පොළඹවන්න පුළුවන්. ඒ වගේ පෙළඹවීම. දැන් වෙළඳ දැන්වීමක් ගත්තහම වෙළඳ දැන්වීමක තියෙන්නේ අපි පොළඹවන මොනවටද? භාණ්ඩයක් මිලදී ගන්න. සමහරක් වෙලාවට මේ පෙළඹවීම අනවශ්‍ය අවශ්‍යතාවයකට වෙන්න පුළුවන්. කෘතිම අවශ්‍යතාවයකට වෙන්න පුළුවන්. ඒක නිසා මේ පෙළඹවීම කියන එක සංනිවේදනයේදී තවත් ප්‍රබල කාර්යයක් වෙනවා. පස්වෙනි කාරණාව තමයි සමාජානුයෝජනය. සමාජානුයෝජනය කියලා කියන්නේ පුජ්‍යලයෙක් සමාජයට අනුගත ලෙස හැසිරෙන්න හුරු පුරුදු කිරීම. ඉස්සර අපි සමාජානුයෝජනය කරේ අපේ පවුල, පාසල, ආගමික ස්ථාන. හැබැයි අද අපේ සමාජානුයෝජන කාර්ය සිදු කරන්නේ ජනමාධ්‍ය. අපි අඳින පළඳින විදිය, කතා බහ කරන විදිය, මේ ඔක්කොම සමාජානුයෝජනයට අයිති. ඒව අපිට පුරුදු කරන්නේ ජනමාධ්‍ය. ඊළඟ කාරණාව තමයි සංවාද හා සාකච්ඡා ගොඩනැගීම. ඔය මත ගැටලු, පුජ්‍යලයන් හා සමාජ කණ්ඩායම් අතර ඇතිවන අර්බුද ආදිය පිළිබඳව ජනමාධ්‍ය මගින් සාකච්ඡා ඇති කරනු. ඒකත් ජනමාධ්‍යයේ ප්‍රබල කාර්යයක් වෙනවා. අපි අවසානයට කතා බහ කරමු සංස්කෘතික ප්‍රගමනය. එතකොට අපේ සංස්කෘතික උරුමය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන්න ජනමාධ්‍යෙන් කරන කාර්යභාරය විශාලයි. හැබැයි ඒ වගේම අපේ සම්ප්‍රදායික සංස්කෘතිය අභියෝගයට ලක් කිරීමත් නව සංස්කෘතීන් ගොඩනැගීමත් මේ ජනමාධ්‍ය මගින් සිදු කරන. ඒක නිසා සංස්කෘතිය වර්ධනය කරන්නත් සංස්කෘතියේ සමහර පරිහානිකර තත්ත්වයන් නැති කරන්නත් මාධ්‍ය සංනිවේදනය ඉවහල් වෙනවා. කෙසේ වුණත් සංස්කෘතික ප්‍රගමණය අපේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම කර දෙන්න සංනිවේදනයට කළ හැකි කාර්යය අති විශාලයි. හොඳයි, ඔය අද මම කතා කරේ රුහුණු ගුරුගෙදර ඔස්සේ සංනිවේදනයේ කාර්යයන් කීපයක් සැකවින්. එම නිසා දරුවන් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න මම නැවත දවසක් ඔබ සමග මුණ ගැසෙනවා. ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. ඔබ සමග සම්බන්ධ වුණු මම මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සිරිල් ගොඩවෙලගේ.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳව ඔබට යම් ගැටලුවක් ඇති වී තිබේ නම් MEO හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.481.488 0.7.481.488 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර.